සමයේ 32 වන ඉරුදිනට නියමිත සුවිශේෂ පාඨයට අපි සමන් දෙමු. සුවිශේෂක ලෝකතුමාගේ සුවිශේෂයේ මිතිවන පරිච්ඡේදයේ 27 වන වගන්තියේ සිට 38 වන වගන්තිය දක්වා. පුනරුජීවනයක් නැතයි කියන සද්දසිවරුන්ගෙන් සමහරෙක් ජේසුස් වහන්සේ වෙත ආවොත්, ගුරු දේවේනි, යම් මිනිසෙකු භාර්යාව ජීවත්ව සිටියදී දරුපල නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා ඒ භාර්යාව පාවාගෙන තම සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතුයයි මෝසෙස් ලියා ඇත. ඉදින් සහෝදරයෝ 7 දෙනෙක් සිටියහ. පළමුවන්නා භාර්යාව පාවාගෙන දරුපල නොලබා මළේය. දෙවැන්නා තුන්වැන්නාත් එය පාවා ගත්හ. 7 දෙනාම එසේ දරුපල නොලබා මළෝය. පසුව ස්ත්‍රියන් මළාය. 7 දෙනාම එය පාවාගත් බැවින් පුනරුජ්ජීවනයේදී ඈ ඔවුන්ගෙන් කවරෙකුගේ භාර්යාව වන්නේ දැයි ඇසූහ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, මේ යුගයට අයත් වූවෝ ආවාහ විවාහ වන්නාහුය. එහෙත් මතු යුගයට හා පුනරුජ්ජීවනයට පැමිණීමට වරම් ලත් අය ආවාහ වන්නේවත් විවාහ වන්නේවත් නැත. ඉන් පසු ඔවුන්ට මරණයක් නැත. ඔහු දේව දූතයන්ට සමවෙති. පුනරුජ්ජීවන වරය ලත් දෙවින් ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේය, ඊසාක්ගේ දෙවියන් වහන්සේ, ජාකොබ්ගේ දෙවියන් වහන්සේ යැයි කීමෙන් මෝසෙස් පවා පුනරුජ්ජීවනයක් ඇති බව පඳුර පිළිබඳ පාඨයෙහි පෙන්වා දී ඇත. උන්වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේය. මන්ද උන්වහන්සේ දේශා සියල්ලෝම ජීවත් වෙති වදාළ සේක. සුවිශේෂ වාක්‍ය එසේය. කිතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද සුවිශේෂ තුළ අපිට හමු වෙනවා එදා ඊශ්‍රායෙල් ජනතාව නියෝජනය කරමින් ස්වාමින් වහන්සේ කාලයේ සිටිය තවත් එක් කණ්ඩායමක්. ඒ තමයි සද්දුසිවරුන්. සද්දුසිවරුන් බොහෝ ධනවත් ජනකොටසක් වෙලා තිබුණ බව අපට පෙනෙනවා. ඔවුන් තමයි පාලක පක්ෂයේ හැටියට ක්‍රියා කළේ. බොහෝ වෙළෙන්දන් ඉඩම් හිමියන් වගේම පූජකවරුනුත් මේ සද්දසිවරුන් අතර සිටිය බව පැහැදිලිව පේන්නට තිබෙනවා. සද්දසිවරුන්ගේ විශේෂ කාරණාව තමයි ඔවුන් මරණයෙන් මතු ජීවිතය පුනරුජ්ජීවනය ගැන විශ්වාස නොකිරීම. ඒ නිසා පුනරුජ්ජීවනයට සම්බන්ධ අනෙකුත් කාරණා, ඒ කියන්නේ දේව දූතයන් ගැන, ස්වර්ගය ගැන ආදියත් සද්දසිවරුන් විශ්වාස කළේ නැහැ. ඒ අනුව ඔවුන් පරිසිවරුන්ට විරුද්ධ පාර්ශ්වයක් හැටියටයි ක්‍රියා කළේ. මොකද පරිසිවරුන් විශ්වාස කරා පුනරුජ්ජීවනය ගැන, මරණයෙන් මතු ජීවිතය ගැන. නමුත් සද්දසිවරුන් ඒක විශ්වාස කළේ නැහැ. ඒ නිසා අපිට පේනවා අද සුවිශේෂය තුළ සද්දසිවරුන් කතාවක් හදලා ස්වාමින් වහන්සේ ඉදිරිපත් කරලා පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේ කතාව දිහා බලනකොට අපිට පේනවා සද්දසිවරුන් මරණයෙන් මතු ජීවිතේ විශ්වාස නොකළ නිසා, පුනරුජ්ජීවනයේ විශ්වාස නොකළ නිසා ඔවුන් ඒක හාස්‍යයට ලක්වන ආකාරයෙන්, විකටත්වය මතුවන ආකාරයෙන් තමයි මේ කතාව ගොඩනගලා ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්නේ. ඒ කතාවේ හැටියට එක කාන්තාවක් 7 දෙනෙකුව විවාහ කර ගන්නවා. එකම පවුලේ සහෝදරයෝ 7 දෙනා. පළවෙනි සහෝදරයා විවාහ වෙච්චම කාලෙකට පස්සේ සහෝදරයා මිය යනවා. ඒ නිසා දෙවෙනි සහෝදරයා විවාහ වෙනවා. ඔවුත් මිය යනවා. ඊට පස්සේ තුන්වෙනි සහෝදරයා විවාහ වෙනවා. මේ වගේ 7 දෙනෙක් විවාහ කර ගන්නවා. සද්දසිවරුන් ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා, පුනරුජ්ජීවනයේදී මරණයෙන් මතු ජීවිතයේදී මේ භාර්යාව, මේ කාන්තාව කාටද අයිති වෙන්නේ? කාගේ භාර්යාවද වෙන්න යන්නේ? මොකද 7 දෙනෙක් විවාහ වෙලා සිටියා. මේක එක්තරා ආකාරයකට විහිළු සහගත කතාවක්, විහිළු සහගත ප්‍රශ්නයක්. හැබැයි අපිට තේරුම් ගන්නවා ඇයි ඔවුන් මේ ප්‍රශ්නේ ඇහුවේ. ඔවුන් මේ ප්‍රශ්නේ ඇහුවේ ඔවුන් පුනරුජ්ජීවනය ගැන විශ්වාස නොකළ නිසායි. ඒක තමයි පසුබිම. ඒ නිසා ස්වාමින් වහන්සේ ඕනට උත්තරයක් දීලා පහදලා දීලා කියනවා මේ යුගයට අයිති වූවෝ තමයි ආවාහ විවාහ වන්නේ. ඒත් මතු යුගයට හා පුනරුජ්ජීවණයට පැමිණීමට වරම් ලත් අය ආහ වන්නේවත් නැහැ, විවාහ වන්නේවත් නැහැයි. ඔවුන් මරණයට පත් වන්නේ නැහැ. දෙවන් වහන්සේගේ දූතයන් හැටියට උන්වහන්සේගේ පුත්‍රයන් ලෙස සදාතනික සන්තෝෂය අත් දකින්නවාය කියලා. දැන් අපිට පේනවා ප්‍රියතම සහෝදර සහෝදරයනි, සද්දිවිසවරුන් මේ ප්‍රශ්නය අහනකොට ඔවුන් ස්වර්ගය දිහා බලන්න ගියේ මේ ලෝකයේ දිහා ඔවුන් බැලූ ආකාරයටමයි. ස්වර්ගය ගැන විශ්වාස නොකළ නිසා ඔවුන් හිත තුළ ඇති කරගත්ත ආකල්පය වුණේ ස්වර්ග ජීවිතයක් තියෙනවා නම් ඒකත් මෙලොව ජීවිතය වගේම සිද්ධ විය යුතුයි කියලා. මේ ලෝකයේ තියෙන බැඳීම්, මේ ලෝකයේ අපි කරන සියලු කාරණා, මේ ලෝකයේ අපේ තියෙන ප්‍රශ්න, මේ ලෝකයේ අපේ තියෙන සීමා, වැටකඩලු, බාධා, ගැටලු, ඒ සියල්ලම ඒ ආකාරයෙන්ම ස්වර්ග ජීවිතේ තියෙනවා කියන ආකල්පයක් ඔවුන් තුළ තිබුණු බව අපිට මේ කතාව දෙස බැලීමේදී පේනවා. නමුත් අපි දන්නවා ස්වර්ග ජීවිතය මෙලොව ජීවිතය දික් කිරීමක් නෙමෙයි. It is not an extension of life on earth. මෙලොව ජීවිතය විස්තරණය කිරීමක්, මෙලොව ජීවිතේ ඉතුරු කොටස ගත කිරීමක් නෙමෙයි ස්වර්ගය. ස්වර්ගය දිහා අපිට බලන්න බෑ. මේ ලෝකේ අප දකින්න හුරු අත්දැකලා තියෙන සියලු කාරණා ඔස්සේ මේ ලෝකේ අපේ තියෙන ආකෘති උපයෝගී කරගෙන ස්වර්ගය ගැන අපිට හිතන්න බෑ. ස්වර්ගය අපට හිතා ගන්නවත් බැරි සම්පූර්ණ වෙනස් ජීවිත තත්ත්වයක්. ඒක තමයි පාවුතුමා කොරින්තියන්ට ලියන ලද පළවන හසුනේ දෙවන පරිච්ඡේදයේ 9 වන වගන්තිය. 1 කොරින්තිය 2:9 කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට උන්වහන්සේ සූදානම් කර ඇත්තේ කිසිවෙකු කවදාමත් ඇති නොදුටු, කනින් නොඇසු, සිතින් නොසිතූ දෙයකි කියලා. ඒ කියන්නේ ස්වර්ගය ගැන අපිට අවමල් රේනෝකින්වත් හිතාගන්න බෑ. ඒ තරමටවත් හිතාගන්න බෑ ස්වර්ග ජීවිතය කොහොමද තියෙන්න යන්නේ කියලා. නූපන් බිලඳෙකුගෙන් ලෝකය කොයි වගේ කියලා අපි අහනවද? අහන්නේ නෑ. නූපන් දරුවට හිතාගන්න බෑ උපදින්න යන්නේ මොන ලෝකයකටද කියලා. ඒ වගේ තමයි ස්වර්ගය ගැනත් අහනවා කියලා කියන්නේ. මේක අපිට සමාන කරන්න පුළුවන් දැලඹුවා සහ සමනලයා අතර තියෙන සමාන කමට හා වෙනසට. දැලඹුවා තමයි දවසක සමනලයා වෙන්නේ. සමාන කමක් තියෙනවා, ඒ නිසා එකම ජීවියක්. හැබැයි මහා වෙනසක් තියෙනවා දැලඹුවෙක් හැටියට ඒ කෝෂය තුල ඉන්නකොට කවදාකවත් ඌට හිතන්න බෑ ඌ කොයි වගේ කෙනෙක්ද වෙන්න යන්නේ. අර සමනලයා තුල තියෙන එච්චර අලංකාරයක්, එච්චර දැකුම් කළු බව, එච්චර ලක්ෂණක් ඇති කරගන්න යනවද මේ කැත දැලඹුවා කියලා හිතා ගන්නටවත් බෑ. ස්වර්ග ජීවිතය ඒ වගේ. ඒ නිසා වෙන්නට ඇති ෆුල්ටන් ජේ ෂීන් කියන අග්‍රරාජගුරු ප්‍රසාදින් වහන්සේ, උන්වහන්සේ ප්‍රසිද්ධ දේශකෙක්, සුද්ධවන්ත ජීවිතයක් ගත කරපු කෙනෙක්. උන්වහන්සේගේ සුද්ධවන්ත භාවය පිළිබඳ කටයුතු සූදානම් වෙමින් යනවා. මේ වෙනකොට කාලෙකට ඉස්සෙල්ලා උන්වහන්සේ ජීවත් වුණේ. ෆුල්ටන් ජේ ෂීන් උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ දේශනාවක ස්වර්ගයට ගිහාම පුදුම තුනක්, සර්ප්‍රයිසස් තුනක් උන්වහන්සේ දකින්නට යනවලු. මොකද සර්ප්‍රයිසස් තුන? පළමුවෙන්න තමයි එහි දකින්න කවදාක්වත් බලාපොරොත්තු නොවුණු අය එහිදී හමුවනු ඇත. ස්වර්ගයේ දකින්න කවදාක්වත් බලාපොරොත්තු නොවුණු අය එහිදී හමුවනු ඇත. දෙවනි කාරණාව තමයි ස්වර්ගයේ දකින්න බලාපොරොත්තු වුණු අය එහි දැක ගන්නට නොලැබෙනු ඇත. තමන් හිතන් ගියා නම් ස්වර්ගයේ මේ මේ අය හම්බ වෙයි, මේ මේ අය මගේ දැක්මට අනුව යහපත් ජීවිත ගත කරා කියලා සමහරවිට ඔවුන්ව දකින්න නොලැබෙයිලු. සෙකන්ඩ් සර්ප්‍රයිස්. තර්ඩ් සර්ප්‍රයිස් තුන්වෙනි පුදුමය තමයි පුදුමයන්ගෙනුත් පුදුමය. ඒ තමයි තමාව ස්වර්ගයේ දකින්නට ලැබීම. ඒ නිසා ස්වර්ගය සර්ප්‍රයිසස් රහසක්, පුදුම ගෙන දෙන අත්දැකීම් රහසක් අපට ලබා දෙන්නට යන තැනක්. ස්වාමීන් වහන්සේගේ කතාවෙන් අපට පැහැදිලි වෙනවා ස්වර්ගයේ විවාහයක් නැහැ. විවාහය අවශ්‍ය වෙන්නේ මේ ලෝකයටයි, මේ යුගයටයි. ඇයි? සත්වයාගේ පැවැත්ම සඳහා, ලෝකයේ ඉදිරියට ගෙන යාම සඳහා, පරම්පරාවේ මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම සඳහා විවාහය අවශ්‍යයි. අපි මැරෙනවා, එතකොට තව අය බිහිවෙන්න ඕන. එනිසා විවාහය අවශ්‍යයි. හැබැයි ස්වර්ගයේ විවාහයක් ඕනේ නැහැ. මොකද ස්වාමීන් වහන්සේ කියනවා ඔවුන්ට මරණයක් නැත, ස්වර්ගයේ මරණය නැහැ. ඒ නිසා විවාහයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැමෝම දේවදූතයෝ වගේ දෙවියන් වහන්සේගේ ආලෝකය තුළ ජීවත් වෙනවා. හැබැයි ප්‍රියදර සහෝදර සහෝදරියනි, සමහර අය සමහර විට මේ පාඨය වරදවා තේරුම් ගැනීම නිසා ස්වාමීන් වහන්සේගේ අර සුවිශේෂී පාඨය හිතන්න පිළිවන් marriage has no follow up in heaven කියලා. ඒ කියන්නේ විවාහය සම්පූර්ණයෙන්ම මේ ලෝකෙන් ඉවර වෙනවා, විවාහයේ කිසිම කොටසක් පසු පැමිණ ජීවිතයට ඇතුළු වෙන්නේ නැහැ කියලා. marriage has no follow up in heaven. පසු විපරමක්. විවාහයේ යම්කිසි කොටසක්, යම්කිසි අත්දැකීමක් ස්වර්ගයේ දකින්න ලැබෙන්නේ නැහැ කියන වැරදි අදහසට අර්ථකථනය සමහරුන්ට පැමිණෙන්න පුළුවන් මේ සුවිශේෂී පාඨය කිවීමේදී. ඒ අදහස වැරදි අදහසක්. මෙසේ කීමෙන් ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මෙලොව විවාහයන් තුළ ඇති කරගත්ත බැඳීම් සියල්ල ස්වර්ගේ නැති වෙනවා කියලා. ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මෙලොව ඇති කරගත් බැඳීම් දෙවියන් වහන්සේ තුළ නැවත සොයා ගැනීමක් ඇතිවීමට හැකියාවක් තියෙනවා කියලා. උන්වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. He does not deny that they might rediscover in God the bond that united them on earth. මෙලොවේදී විවාහකයන් එකතු කරපු ඒ බැඳීම දෙවියන් වහන්සේ තුළ නව මුහුණුවරක් ගන්න බව. උන්වහන්සේ තුළ යලිත් සොයා ගැනීමක්, rediscovery දෙවියන් වහන්සේ තුළ ඉටු කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි දන්නවා ස්වාමීන් වහන්සේමයි කිව්වේ දෙවියන් වහන්සේ එක්කල දෙය මිනිසා වෙන්න කෙරේවා. මෙලොව දෙවියන් වහන්සේ එක්කල දෙය, ඒ නිසා ස්වර්ගයේදී උන්වහන්සේ වෙන් කරයි කියලා අපිට කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. ඒ නිසා තමයි දේවධර්මාචාර්යවරු ප්‍රකාශ කරන්නේ මෙලොව ඇති කරගන්න බැඳීම් සියල්ල. ඒවා මිත්‍රත්වය සම්බන්ධ බැඳීම් වෙන්න පුළුවන්, ඥාතිකම නිසා ඇතිවන බැඳීම් වෙන්න පුළුවන්, දෙමව්පියන් දරුවන් වගේ බැඳීම්, එහෙම නැත්නම් විවාහකයන් නිසා ලෙස ඇතිවන බැඳීම් වෙන්න පුළුවන්. මේ සියල්ල ස්වර්ගයේදී යම් කිසි ආත්මික නමෝදයකට පත් කරනු ලබනවාය කියලා. යම් කිසි පරිවර්තනයකට, ට්‍රාන්ස්ෆිගරේෂන්, රූපාන්තර පරිවර්තනයකට භාජනය වෙනවා. අපේ මේ ජීවිතයේ ඇති කරගන්න සියලු සම්බන්ධතා, මෙලොව ඇති කරගන්න සියලු බැඳීම්, මිතුරන් හැටියට, නෑයන් හැටියට, විවාහකයින් හැටියට ඇති කරගන්න සියලු බැඳීම් මරණයෙන් පසුව ස්වර්ග ජීවිතයේ දෙවියන් වහන්සේ තුල අලුත් කරනු ලබනවා. උන්වහන්සේ තුල නවෝදයකට, රූපාන්තර පරිවර්තනයකට භාජනය කරනු ලබනවා. ඒවා පහ වෙන්නේ නැහැ, නැති වෙන්නේ නැහැ. මේ ලෝකෙ තිබෙච්ච සමදකම් ස්වර්ගයේ අමතක වෙන්නේ නැහැ. නමුත් නව මුහුණුවරක් ගනු ලබනවා. ඒක තමයි මළුවන් වෙනුවෙන් ඔප්පු කරන පූජාමේ ප්‍රශංසා ගීතයේ සඳහන් වෙන්නේ. ස්වාමිනී, ඔබ වහන්සේගේ විශ්වාසිකයන්ගේ ජීවිත වෙනස් වනු මිස කෙලවරට නොපැමිණෙන්නේය කියලා. ජීවිතය වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඒක අපට ආදේශ කරන්න පුළුවන් අනෙත් කාරණාවලට, සම්බන්ධකම්වලට, බැඳීම්වලට කෙලවර වෙන්නේ නැහැ. නමුත් ඒවායේ පැවැත්ම දෙවියන් වහන්සේ තුළ වෙනස් වෙනවා, අලුත් මුහුණුවරක් ගන්නවා. අපේ මනුෂ්‍ය ජීවිතය තුළ තිබුණු බැඳීම්වල තියෙන තිබුණු සියලුම කඩතුරා, ගැටලු, ප්‍රශ්න, දුක් වේදනා, හිත් වේදනා, පාපයන් පාපි ආශාවන්, දුර්පරික්ෂාවන්, වරදවා තේරුම් ගැනීම්, හිත් පෑරීම්, තුවාලවීම්, අපේ සම්බන්ධතාවල, මනුෂ්‍ය සම්බන්ධතාවල මේවා තියෙනවා. මනුෂ්‍ය ස්වභාවයේ තියෙන පාපි භවයේ ලකුණයි ඒක. එනිසා සර්ව සම්පූර්ණ අංග සම්පූර්ණ සම්බන්ධතා මෙලොව හම්බ වෙන්නේ නැහැ. පූර්ණ ලෙස ආදරය කරන දෙන්නෙක් තුළ පවා ඔවුන්ගේ සම්බන්ධතාවයේ, ඔවුන්ගේ ප්‍රේමයේ, ඔවුන්ගේ විවාහයේ කඩතොරා තියෙනවා, ඉරිතලීන් තියෙනවා. මනුෂ්‍ය ලෝකේ කතාව එහෙමයි. හැබැයි ස්වර්ගයේදී මේවා යථා තත්ත්වයට පරිවර්තනය කරනු ලබනවා. දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ට හිමි හැසිරීමකට ඒවා පරිවර්තනය කරනු ලබනවා. දේව දූතයන් තුළ තිබෙනවාද එකිනෙක අතර බැඳීමක්, එකිනෙක අතර සම්බන්ධතාවයන් හි සුද්ධවන්ත භාවය. ඒ සුද්ධවන්ත භාවය අපේ සම්බන්ධතා තුළ යළි ප්‍රතිස්ථාපනය කිරීම සිදු කරනු ලබනවා ස්වර්ග ජීවිතය තුළ. එනිසා ඒවා පහ වෙන්නේ නැහැ. නමුත් අලුත් වෙනවා, වෙනස් වෙනවා, නවතාවයකට පත් වෙනවා. එතකොට මෙහි පිට විවාහ ජීවිතයන්ගේ අමිහිරි අත්දැකීම් ලැබුවන් ගැන මොනවද කියන්න පුළුවන්? අර මං කිව්වා වගේ වේදනා, වරදවා තේරුම් ගැනීම, දුක් කඳුළු ආදී සම්බන්ධව මේ ලෝකයේදී තිබුණු සම්බන්ධතා නිසා පීඩාවට පත්වෙච්ච අය, ඉච්ඡාබංගත්වයට පත්වෙච්ච අය ගැන මොනවද කියන්න පුළුවන්? ඒ අය ගැන කියන්න පුළුවන් වෙන්නේ අපි මේ පෙර සඳහන් කරපු කාරණාවමයි. In the passage from time to eternity, the good remains and the evil falls away. ඒ කියන්නේ මෙලොව ජීවිතයෙන් එලොව ජීවිතයට යන ඒ ගමනේදී, කාලයේ සිට අනන්ත කාලයට යන ගමනේදී, මාර්ගයේදී යහපත ඉතිරි වෙනවා, අයහපතයි නපුරයි පහවී යනවා. අපේ අත්දැකීම් වල, අපේ ආශ්‍රයන් වල, අපේ සම්බන්ධතා වල, අපේ බැඳීම් වල තිබුණු අයහපතයි නපුරයි පහ වෙලා ඒවවල තිබුණු යහපත විතරක් ඉතුරු වෙන්නට යනවා. කොච්චර වාසනාවන්ත ජීවිතයක්ද! The love that unites us on earth, perhaps for only a brief time, remains in eternity. But defects, misunderstandings, sufferings that we inflicted on each other will fall away. අපේ ආදරය එකිනෙකා තුළ තිබුණු ඒ ප්‍රේමය දිගටම තියෙන්නට යනවා. කෙටි කාලයක් සඳහා මෙහි පිට අපව එකමුතු කරන ලද ප්‍රේමය පමණක් දිගටම පවතිනවා. සදාකාලයෙන් සදාකාලයට. ඒක තමයි 1 කොරින්තිය 13 ලිපියේ පාවතුමා කියන්නේ Love is eternal. ප්‍රේමය සදාතනිකයි. අනෙක් සියලුම දේවල් මේ ලෝකෙන් හමාර වෙනවා. බලාපොරොත්තු මේ ලෝකෙන් හමාර වෙනවා. මොකද දෙවියන් වහන්සේ අපේ බලාපොරොත්තු උන්වහන්සේකට ගියාම තව බලාපොරොත්තුක් ඕනේ නැහැ. විශ්වාසය මේ ලෝකෙන් හමාර වෙනවා. මොකද දෙවියන් වහන්සේ අපේ විශ්වාසය. උන්වහන්සේකට ගියාම පස්සේ විශ්වාස කර කර ඉන්න ඕනේ නැහැ. මොකද උන්වහන්සේ අපේ දර්ශනය කරනවා. හැබැයි ප්‍රේමය විතරක් කාලෙන් සදා කාලයට, අනන්ත කාලයට පවතිනවා. මොකද අපි කාලෙන් සදා කාලෙන් සදා කාලයටත් අපි කරන්න යන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමයි ස්වර්ගයේදී. එම නිසා ප්‍රේමය සම්බන්ධව මේ ලෝකයේදී අපට මුහුණ දෙන්න සිදුවෙච්ච සියලු වේදනා, හිත් පෑරීම්, වරදවා තේරුම් ගැනීම සියල්ල පහ වී ගිහිල්ලා ස්වාමින් වහන්සේ තුළ ඇතිවන ප්‍රේමයේ ප්‍රීතිය පමණක් ඉතිරි වෙන්නට යනවා. ඒ වගේම තව දෙයක් අපි මතක් කරගන්නට ඕනේ. ඒ තමයි many spouses will experience true love for each other only when they will be reunited in God. And with this love, there will be the joy and fullness of the union that they did not know on earth. ඒ කියන්නේ බොහෝ අමුසැමියන් සැබෑ ආදරය හඳුනා ගන්නට යන්නේ, සැබෑ ප්‍රේමය විඳින්නට යන්නේ, ඒක අත්දකින්නට යන්නේ මරණයෙන් මතු දෙවියන් වහන්සේ තුළ යළි ඔවුන් එක් වුණු දාටයි. මෙලොව තියෙන ප්‍රශ්න නිසා සැබෑ ආදරය පූර්ණ ලෙස අත්දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔවුන්ට සැබෑ ආදරය අත්දකින්න ලැබෙන්නේ, සැබෑ ආදරය කියන්නේ මොකක්ද? ඒක අත්දකින්න ලැබෙන්නේ ඔවුන් දෙවියන් වහන්සේ තුළ යළි එක් වුණු දාතයි. ඒ නිසා මෙලොව ඔවුන්ට අත්දකින්නට නොලැබුණු තමන්ගේ බැඳීමේ පූර්ණත්වය හා සතුට ඔවුන් අත්දකින්නට යන්නේ එදාටයි, දෙවියන් වහන්සේ හමු වුණ දාටයි. With this love there will be the joy and fullness of the union that they did not know on earth. මෙලොව ඔවුන්ට දැනගන්නට නොලැබුණු අත්දකින්න නොලැබුණු ඒ ප්‍රේමයේ, ඒ බැඳීමේ, ඒ එකමුතුකමේ පූර්ණත්වය, සම්පූර්ණ සතුට ඔවුන්ට දැනෙන්න ලැබෙන්නේ මරණයෙන් මතුව දෙවියන් වහන්සේ තුළ ඔවුන් එක් වුණු දාටයි. එනිසා දෙවියන් වහන්සේ තුළ සියලුම දෙනා එකිනෙකාව තේරුම් ගනු ලබනවා, එකිනෙකා ගැන ඉවසන්නට පෙළඹෙනවා, එකිනෙකාට සමාව දෙන්නට පෙළඹෙනවා. In God all will be understood, all will be excused, all will be forgiven. ස්වර්ගයේ එදිරිවාදිකමක් හෝ අමනාපකමක් හෝ ඉරිසියාවක් හෝ ඇති වෙන්නේ නැහැ. මේවා ඇත්තටම බැලුවම සැබෑ ආදරයේ කොටස් නෙමෙයි. මේවා මනුෂ්‍යත්වයේ සීමාකම් වල කොටස්, පාපයේ කොටස්. ස්වර්ගයට ගියාම මේ සීමාකම් නැතුව යනවා, පහ වෙලා යනවා. ඒ නිසා පාපයක් නැහැ. ඒ නිසා අමනාපකම ඉරිසියා ඇති වෙන්නේ නැහැ. In heaven there will not be rivalry in love or jealousy. These things do not belong to true love but to the intrinsic limits of the creature. එනිසා ස්වර්ග ජීවිතය අපට හිතා ගන්නටවත් බැරි ජීවිතයක් කොයි වගේද කියලා. එතරම් සතුටක්, එතරම් පූර්ණත්වයක්, එතරම් ප්‍රේමයක්, මේ ලෝකයේ අපට අත්දකින්නට නොලැබුණු ප්‍රේමයක්, මේ ලෝකයේ අපට හිතා ගන්නටවත් බැරුව ගිය සතුටක්, සැබෑ සතුට අපි දෙවියන් තුළ අත්දකින්නට යනවා. ඒ කියන්නේ අපේ මනුස්ස ජීවිතයේ, මේ ලෝකේ ජීවිතයේ බැඳීම් වල තිබුණු අඩුපාඩු, මේ ලෝකේ ජීවිතයේ අපේ සම්බන්ධතා වල තිබුණු අඩුපාඩු සියල්ල හරි ගැස්විලා යළි ප්‍රතිනිර්මාණය වෙලා ඒකේ පූර්ණත්වය අපි අත්දකින්නට යන්නේ ස්වර්ග ජීවිතය තුළයි. එනිසා ඒ ජීවිතේ කොයි වගේද කියලා අපිට මේ ලෝකේ ඉන්න කන්නම් කියන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා අපි සියලුම දෙනා ප්‍රියදර සහෝදර සහෝදරයනි, ස්වර්ගය අපගේ නිවස කරගනිමු, ස්වර්ගය අපගේ බලාපොරොත්තුව කරගනිමු. මේ ලෝකය නෙමෙයි, මේ ජීවිතය නෙමෙයි අපගේ බලාපොරොත්තුව. එනිසා තමයි ජිම් රීව්ස් කියන ඒ ගායකයා ලස්සන ගීතිකාවක් කියන්නේ ස්වර්ගය ගැන කියලා. කියනවා, This world is not my home. I am just a passing through. My treasures are laid up somewhere beyond the blue. The angels beckon me from heaven's open door, and I can't feel at home in this world anymore. මේ ලෝකයේ මගේ නියම නිවාසය නෙමෙයි. මම පහු කරන් යන වන්දනා නඩයක කෙනෙක්. මගේ සැබෑ නිධානය පිරලා තියෙන්නේ මේ ලෝකෙන් එපිටයි කියලා ඔහු කියනවා ඔහුගේ ඒ ප්‍රසිද්ධ සින්දුවේ ගීතිකාවෙන්. සත්‍යවද සහෝදර සහෝදරිය ආඥා කරමු, දෙවියන් වහන්සේට කියමු ස්වර්ගය පිළිබඳ ආශාවක් අපට ඇති කරන්නට කියලා. මේ මාසය මලවුන්ගේ මාසයයි. මලවුන්ගේ මාසය මලවුන් කියලා අපි සඳහන් කළාට මලවුන්ගේ මාසය කියන්නේ සාන්තුවරයන්ගේ මාසයයි. ඒකයි මාසය අපි පටන් ගත්තේ සියලු සාන්තුවරයන් සමරමින්. මලාව් අපගේ සහෝදර සහෝදරියන් උද්දගින ස්ථානයේ දුක් විඳින ආත්මයන්ගේ බලාපොරොත්තුව ස්වර්ගයයි. ඒ කියන්නේ සුද්ධවන්ත භාවය ලබා ගැනීමයි. ඒ නිසා අපි ඔවුන් වෙනුවෙන්ද මේ මාසයේ පුරාවට යාඥා කරමු, ස්වර්ගය පතා ජීවත් වෙමු. පිතාගේත් පුත්‍රයාගේත් ශ්‍රේතු සාන්තුගේත් නාමෙන් ආමෙන්. ඔබට ජේසුස් පිහිටයි.
This world is not my home, I'm just a passing through. My treasures are laid up somewhere beyond the blue. The angels beckon me from heaven's open door, and I can't feel at home in this world anymore. Oh Lord, you know I have no friend like you. If heaven's not my home, then Lord, what will I do? The angels beckon me from heaven's open door, and I can't feel at home in this world anymore. I have a loving mother just over in glory land, and I don't expect to stop until I shake her hand. She's waiting now for me in heaven's open door, and I can't feel at home in this world anymore. Oh Lord, you know I have no friend like you. If heaven's not my home, then Lord, what will I do? The angels beckon me from heaven's open door, and I can't feel at home in this world anymore. Just over in glory land we'll live eternally. The saints on every hand are shouting victory. Their songs of sweetest praise drift back from heaven's shore, and I can't feel at home in this world anymore. Oh Lord, you know I have no friend like you. If heaven's not my home, then Lord, what will I do? The angels beckon me from heaven's open door, and I can't feel at home in this world.